सदीप जन्म भूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කැඳවන මේ අති උතුම් වෙසක් පොහොය මැයි මස 12 වෙනි දින බෞද්ධ සෑම දෙනාම සමරනු ලැබුවා. අපේ තථාගත නායකයන් වහන්සේ අපට දේශනා කළ උතුම් සද්ධර්මය මෙනෙහි කරමින් ජීවිත යථාවබෝධය ඇති කරගන්නට හැකිනම් එය තමයි මේ වෙසක් පොහොය දවසේ අප ඔබ ලබන උතුම්ම දායාදය. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ නිර්මල දහම ජීවිත අවබෝධ කරගනිමින් අපේ ජීවිතයට ළඟා කරගත්තොත් මෙලොව මෙන්ම පරලොව සැපතත් සාක්ෂාත් වෙනවා. ඉතින් මේ උත්තරීතර මනුෂ්‍ය රත්නය අප බුදුරජාණන් වහන්සේ ලෝකේ අනෙකුත් මිනිසුන් අභිබව උතුම් මිනිසකු බවට පත් වූයේ උතුම් මනුෂ්‍ය රත්නයක් බවට පත් වූයේ මිනිසාගේ ජීවිතය ජීවන දහම සැබවින් අවබෝධ කරගන්නට ලෝකයාට ධර්ම දේශනා කළ නිසායි. උන්වහන්සේ දේශනා කළ ධර්මය අද අපි අවබෝධ කරගෙන අපේ ජීවිතත් සරුසාර කරගනිමු.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් පුන් පොහොය දිනේ ලංකාවේ මෙන්ම නව ශ්‍රීලන්තයේ බෞද්ධ ජනතාව මහත් ඉහලින් සමරුන් ලැබුවා. ආගමික වතාවත් වලට මෙන්ම ආලෝක පූජාවන්ටද වැඩි අවස්ථාවක් ලබා දෙමින් මෙවරත් කොළඹ නගරයේ මෙන්ම ලංකාව පුරාම තොරණ රැසක් ඉදිකරනු අපට දක්නට ලැබුණා. ඒ වගේම පහන් කූඩු, දන්සැල් ඇතුළු ආමිස පූජා රැසක්ද දක්නට ලැබුණා. ඒ වගේම නව ශ්‍රීලන්තයේ ජීවත්වන බෞද්ධ ජනතාව පසුගිය සතියන්තයේ විහෙර විහාරස්ථානවලට රැස් වී ආගමික වතාවත්වලද නිරත වුණා. ඉතින් ජන්මභූමි අපේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා වෙසක් පොහොය නිමිති කරගෙන උත්තම දහම තුළ ජීවිතයට ආලෝකයක් ළඟා කරගන්න උත්සුක වන මේ දහම් පඬුර ඔබ වෙත ගෙන එන්නට.
කමිල, අද අපි බලාපොරොත්තු වෙන්නේ මම කවුද, තමා කවුද කියා හඳුනා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට උපකාරී වන්නේ කෙසේද යන්න විග්‍රහ කර දැන ගැනීමටයි. අද දවසේ අප නමස්කාර පූර්වකව අපේ වැඩසටහනට ආරාධනා කරන්නට යෙදුනේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය මිරිස්වත්තේ විමල ඥාන ස්වාමීන් වහන්සේ. පාද නමස්කාර පූර්වකව අපේ නායක හාමුදුරන්ව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපි කොහොමද ළඟා කරගන්නේ, අපිව හඳුනා ගන්නට? සමහර වෙලාවට අපිට හිතෙනවා මම නෙවෙයි කියලා. වෙලාවකට හිතෙනවා මගේ ඇඟ ඇතුලේ වෙන මිනිහෙක් ඉන්නවා කියලා. අපි කාටත් එහෙම හිතලා තියෙනවා. අපි හිතුවට සංවර වෙන්න, අපි හිතුවට පාලනය වෙන්න බැරි කමක් තියෙනවා. අපිට අපිව හරියට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. අපේ හාමුදුරනේ තමාට තමාව හඳුනා ගන්න බුද්ධ දේශනාව කොහොමද උදව් වෙන්නේ? ඔබ වහන්සේට ඊටාම නමස්කාර පූර්වක ආරාධනා කරනවා මේ කාරණාව අපට පැහැදිලි කරලා දෙන්න.
නිරෝෂි මහත්මිය, ඔබතුමිය අහපු ප්‍රශ්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ජීවිතය ගැන යම් ගැඹුරක් ඇතිව බලන කෙනෙකුට ඇතිවෙන්න ඕන ඇතිවිය යුතු ප්‍රශ්නයක්. මම මාව තේරුම් අරගෙන තියනවාද? මම මාවද මන් තුල දකින්නේ? එහෙම නැත්නම් වෙන කෙනෙක්? මේ වගේ ප්‍රශ්න අපිට ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ඇති වෙන්නෙම අපිට අපි ගැන නිශ්චිත මානයක් අවබෝධයක් නොමැතිකම නිසා, නැති නිසා. එහෙම වෙන්නේ මූලික වශයෙන්ම මිනිසයා ජීවත් වන්නේම අපැහැදිලිතාවයකින්, එහෙම නැත්නම් අස්වාභාවික තත්වයකින් නිසා. ඒකට හේතුව තමයි දැන් අපි මේ ජීවත් වන මානසික ස්වභාවයට අපි කියන්නේ ලෝක කියලා. අපේ සියලුම ක්‍රියා, යාම් ඊම් ඉදුම් හිටුම්, ආහාර ගැනීම, සැකිරක්ෂා, වැසිකිලි කෙස්කිලියාම් ආදී සාමාන්‍ය ජීවිතේත්, වෘත්තීය ජීවිතේත්, ඒ වගේම අනිත් වෙනත් අනිත් තැන්වලත් අපගේ සියලුම කටයුතු ක්‍රියාත්මක වන මානසික ස්වභාවයට අපි කියන්නේ ලෝක කියලා. අභිමතාර්ථයක් තියෙන, අපේක්ෂාවක් තියෙන, අරමුණක් තියෙන දැනට අපි කියනවා ලෝක කියලා. අපි හැමදේම කරන්නේ අරමුණක් ඇතිව, අපේක්ෂාවක් ඇතිව. එතකොට මේ ලෝකයේ ශ්‍රියා ක්‍රියා කරන්නේ සම්මුති නිසා කියලා කියනවා. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු එකක්. සම්මුති, සම්මත, කන්වෙන්ෂන්ස්. කවුරු හරි හදලා දීපු ඒවා. අතීතේ වෙන්න පුළුවන්, මෑතකේ වෙන්න පුළුවන්, කවුරු හරි පුද්ගල කණ්ඩායමක්, සමාජයේ කවුරු හරි කෙනෙක් අපට හදලා දීලා උගන්වපු දේවල්. සම්මත. එතකොට මේ මුළු ජීවිතේම සම්මත අනුවයි වැඩ කරන්නේ ලෝකේ. අපි ඉපදුනේ, අපි හැදුනේ වැඩුනේ සම්මත අනුව. දෙමව්පියෝ අපි හැදුවේ ඒගොල්ලෝ ඉගෙනගත් ක්‍රමයට, ඒගොල්ලෝ දැන කියාගත්ත හැටි. ඒකට අපේ ආර්ථික ජීවිතේ, සමාජීය ජීවිතේ, දේශපාලන ජීවිතේ, විවාහක ජීවිතේ, මේ හැමදේම අර කවුරු හරි පනවපු සම්මුතිය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතකොට අපි නිදහස් මිනිස්සු නෙමෙයි. මුගේ ජීවිතේම අපි කාට හරි ඕන විදිහටයි ජීවත් වෙලා. ඒ බරපතලම කාරණේ තමයි බුද්ධ ඉගැන්වීම අනුව, බුදුහාඳුරන්ගේ ඉගැන්වීමට අනුව මේ සම්මතවල ක්‍රියාත්මක වන රාග, ද්වේෂ, මෝහ. වෙයි තියෙන හැම වෙලාවෙම ඇලීමක්, අපේක්ෂා කිරීමක්, බලාපොරොත්තු වන දෙයක්. එහෙම නැත්නම් ඒ පැත්තට ක්‍රියාත්මක නොවෙනකොට, බලාපොරොත්තුවට ප්‍රතිපක්ෂව ක්‍රියාත්මක වෙනකොට එතන තියෙන පුළුවන් ගැටීමක්. ඒකට කියනවා අපි දෝෂ, එහෙම නැත්නම් ද්වේෂ කියලා. රාග, දෝෂ, ඒ දෙක අතර මෝහය ක්‍රියාත්මක වෙනවා, නොදැනීම කියලා දෙයක්. ඒකේ පොඩි සංසන්දනය කිරීමක්, මැනීමක් තියෙනවා. නොදන්නාකම, අවිද්‍යාව, මුලාව, මෝඩකම ආදී වචන වලින් මෝහකින් හඳුන්වලා තියෙනවා. සරලව ගත්තාම ඇලීම, ගැටීම දෙකට අනුව ක්‍රියාත්මක වෙනකොට බලාපොරොත්තුවයි, ඒ බලාපොරොත්තු ක්‍රියාත්මක නොවනකොට ඇතිවන දෝමනස්සයයි, පීඩාවයි හිතේ දෙක අනුව තමයි මේ සම්මත ක්‍රියාත්මක වෙන්නේ. දැන් පෞල් ජීවිතය ගත්තොත් ওই දෙක අතර තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ආර්ථිකයත් එහෙමයි. දේශපාලනය ගැන කතා කරනකොටත් කොච්චර පක්ෂේ වෙනස් වෙනකොට අපි අකමැති වෙනවා, සතුටක් ඇති වෙනවා. අපි කැමති කෙනා ඉන්නකොට සතුටක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. කැමති පක්ෂෙම අපිට ඕන හැටි ක්‍රියාත්මක කරනකොට ආපහු සතුටක් ඇති වෙනවා. මේ වගේ සම්මත ලෝකයේ අපි බලාපොරොත්තු වන රුගන්නපු යම් යම් ප්‍රීති රාමුවක් ඇතුළත තමයි මිනිස්යා ක්‍රියාත්මක වෙන්නේ මුළු ජීවිතය තුළ. ඊළඟට මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ සම්මත ලෝකයේ අපට උගන්වනෝ මීට වඩා හොඳ තත්ත්වයක්, මීට වඩා ජීවිතය අභිනන්දනය කරන්න පුළුවන් තත්ත්වයක් හොයාගන්න, මීට වඩා වටින තත්ත්වයක් හොයාගන්න. අපි හැමදිනාම ඔය රැකිරක්ෂාවේ අපේ තනතුරු, අලුත් තනතුරක් ලබා ගන්න, උසස් වීමක් ලබා ගන්න, කීර්තියක් ලබා ගන්න, නම්බුනාම ලබා ගන්න, එකට වඩා හොඳ දෙයක් ලබා ගන්න කරන උත්සාහය. එතකොට මොකද වෙන්නේ? දැන් මොහොත හැම වෙලාවම අතෘප්තිකරයි, ත්‍රිප්තයක් තියෙනවා. අනේ එතනින් තමයි අපිට සතුට නැති වෙන්නේ. සතුට නැති වෙන්නේ සම්මත නිසා. සම්මතු අනුව ජීවත් වෙන කෙනාට ජීවිතේ පැහැදිලි දැක්මක් ඇති කරගන්න බෑ. මොකද එයා නිදහස් මිනිහෙක් නෙමෙයි. ඊළඟට ඔහුට සැනසීමක් නෑ. මොකද ඔහු නිතරම අර ඇලීමයි ගැටීමයි අතර ජීවත් වෙන පුද්ගලෙක්. ඊළඟට ඔහුට මේ මොහොත පිළිබඳ සතුටක් නෑ. අතෘප්තිකර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා සිතේ සැනසීම ඇති වෙන්නේ නෑ. හැම වෙලාවෙම තියෙන රික්තයක්. බුදුහාඳුර දේශනා කළා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මිනිසයා ඌනයි, රික්තයක් තියෙන කෙනෙක් තණ්හාවේ දාසෙ. ඔය තෘෂ්ණාව කියලා කිව්වේ ඇලීම ගැටීම දෙකටම කියපු නමක් බුදුහාඳුරන්ගේ දහම් තුල. නිරෝචි මහත්මිය ඊළඟ වැදගත් ප්‍රශ්නේ තමයි සම්මත ලෝකයෙන් මිදෙන්නේ කොහොමද කියන එක. ඒකනේ වැදගත් දෙ. සම්මත ලෝකයෙන් මිදෙන්න නම් සම්මතේ අතික්‍රමණය කරන්න ඕන. සම්මතේ ඉක්මවල යන්න ඕන. සම්මතේ එහෙම නැත්නම් ලෝකේ මනස ක්‍රියාත්මක වෙනකොට අපි එකට කියන විඥානය කියලා. අපි එකට කියන්නේ විඥානය කියලා. විඥානේ විකෘතියක්. රාග ද්වේෂ මෝහ තමයි තියෙන්නේ. බලාපොරොත්තුවක් තියෙනවා. මේ මොහොත ගැන සතුටු නැහැ. හැම වෙලාවම වඩා හොඳ අනාගතයක් ගැන හොයනවා. ඔක අතික්‍රමණය කළාම ප්‍රകൃතියටපත් වෙනවා. ඒකට අපි කියනවා පඤ්ඤා කියලා. විඥාන මානසිකත්වයේ බලාපොරොත්තු මතම ජීවත් වෙන සම්මත ලෝකේ මානසිකත්වයේ විඥාන, ප්‍රകൃති ලෝකේ ප්‍රඥා. දැන් මේ වෙනස ඇති වෙන්නේ කොහොමද? ඒක තමයි ඊටාම වැදගත් දේ. වෙනස ඇති කරන්න නම් අපිට අර මූල ධර්ම තුන, මානසික මූල ධර්ම තුනින් ඈත් වෙන්න ඕන. රාග, ద్వේෂ, මෝහ. රාග, ద్వේෂ, මෝහ වලින් ඈත් වෙන්න හිතාගෙන අපි සමහර වෙලාවට ආගමික ජීවිතයට නැඹුරු වෙනවා. අපි කියනවා ආගම දහමට නැඹුරුයි කියලා. දහමට නැඹුරු වුණොත් හරි. නමුත් ගොඩක් වෙලාවට අපි දහම කියලා නැඹුරු වෙන්නේ ආගමට. ආගමේ තියෙන්නේ මොනවද? ආගමේ තියෙන්නේ වැඳුම්, පිදුම්, යැදුම්. වඳිනවා, පුදනවා, යදනවා. ඒවා මොන ආගමටත් පොදි. ක්‍රිස්තියානි ආගමටත් පොදි. කතෝලික ආගමටත්, ක්‍රිස්තියානි ආගමටත්, මුස්ලිම් ආගමටත්, ඉස්ලාම් ධර්මයටත්, බුද්ධ ආගමටත් පොදුයි ආගමී. අපි ඉන්නේ ආගමේ නම් ඒ අදහන ලබ්ධිය මොකක්ද කියන එක වැදගත්කමක් නැහැ. එතන තියෙන්නේ වැඳුම්, පිදුම් සහ යදුම්. වැඳුම්, පිදුම්, යදුම් කරනකොට ඒකටම නම් අපි හුරු වෙලා ඉන්නේ. ආගම පැත්තට නම් හුරු වෙලා ඉන්නේ. අපිට සහනේ ලැබෙන්නේ නැහැ. අපි සහනේ අපේක්ෂා කරාට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනස ආගම තුළ මනස ක්‍රියාත්මක වන ආකාර තුනක් ගැන දේශනා කරනවා. සහනේ ලැබෙන්නේ නැති ප්‍රകൃතියටපත් වෙන්න බැරි අත්හරින්න ඕන. ඵලයෙන් තමයි පුණ්‍යාභි සංකාර. පිං කොච්චර පිං කළත් අපිට සැබෑ ප්‍රകൃතිය ළඟා කරගන්න බැහැ. ඒකෙත් තියෙන පිනවීමක්. එයි අපි බලාපොරොත්තු වෙන සුගතියක්, යහපත් භවයක්, සැප සම්පත්, රජ සම්පත්. රජ සම්පත්, සිටු සම්පත්, එමෙති සම්පත්, දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්, මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත්. මේ හැම දෙයක්ම සම්පත් බලාපොරොත්තු වන මානසික ස්වરૂපේ, යහපත් භවයක් බලාපොරොත්තු වන මානසික ස්වરૂපේ ඇති වෙනකොටම පින තුල ආපහු අපිව විකෘතිය පැත්තට තල්ලු කරනවා. එතකොට පින කියන එක හොඳයි. ඒකෙන් ඇත්තටම පිනෙහි ඇතිවන ශක්තිය නිසා අපට භවයක් යහපත් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි බලාපොරොත්තු වන ශාන්තිය, සැනසීම ළඟා කරගන්න බැහැ. රාග, ద్వේෂ, මෝහ වලින් මිදෙන්න බැහැ. ඊළඟට අපුන්‍යාභි සංකාර කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයයි අපි කරන නරක වැඩයි. බලාපොරොත්තු සහගත අපි කරන සාමාන්‍ය ජීවිත තියෙන්නේ. ඒවත් ඔය අපුන්‍යාභි සංකාර, දරුමල්ලෝ හදන ඒවා, සල්ලි හම්බ කරන ඒවා, ඒවත් ඒකට අයිති. අනිත් පැත්තෙන් ආගමික ජීවිතේ නම් දැන් අපි ආගමික ජීවිතේ සමහර දේවල් තියෙනවනේ. දැන් ඔය පව් හිමත් කරන ඒවත් අපුන්‍යාභි සංකාර. පව් පැත්තත් අපුන්‍යාභි සංකාර. දැන් සත්ව ඝාතන කරන්නේ, බිලි පූජා පවත්වන්නේ, ඒ වගේ දේවල්. එතකොට පින් නොවන පැත්තට අපුන්‍යාභි සංඛාර කියලා කියනවා. එතකොට ඒකෙන් සහනයක් ලැබෙන්නේම නැහෙනේ. ඒක යෝගීන් භාවනා කරන්නේ විවිධ භාවනා ක්‍රම. හුදෙක්ම මානසික ඒකාග්‍රතාවය ඇති වෙන භාවනා තියෙනවා. ඔය ආනාපාන සති භාවනාවගේ ඔය බුදුහාමුදුරන්ගේ කාලෙ තිබුණේ ඔය ගොඩාක් පරණ දේ. චිත්ත සමාධිය ඇති කරන භාවනා තුලින් සමහර අය විමුක්තිය හොයනවා, සැපේ හොයනවා, తాවකාලික සහනයක් ඇති වෙනවා, මනස ඒකාග්‍ර වුණාම. නමුත් සැබෑ සුවය අපට ධර්ම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. අපි ගැන අපි හරි මාර්ගය යනවා කියලා ඇත්තට මේක ඇති වෙන්නත් බෑ. මොකද ඒක නිවැරදි මාර්ගය නෙවෙයි. ඒක తాවකාලික සොයක් පමණයි. ඉතින් මේ තුන අයින් කරන්න ඕන. මේ තුනම ප්‍රතික්ෂේප කරන්න ඕන. පුණ්‍ය, අපුණ්‍ය, ආනිංජ කියන ආගමේ තියෙන පැතිකඩ තුනම අයින් කරලා තමයි සහනේ හොයන්න ඕන. ඒක දහමේ මිසක් ආගමේ නෑ. එතකොට අපි ප්‍රകൃතිමත් මිනිසෙක් වෙන අපි පිළිබඳ හැබෑ අර්ථයක් හොයන්න, හැබැයිවට අපි තේරුම් ගන්න ආගම පැත්තට යොමු වුණොත් එහෙම අපිට තවත් අපි අර ප්‍රകൃතියෙන් ඈත් වෙනවා. ඊළඟට නිරෝෂි මහත්මිය කොහොමද අපි මේ දහම හඳුනගන්නේ? දහම අපිට හඳුනගන්න ඒ දහම අප තුල ක්‍රියාත්මක වෙන විදිහ අපි බලන්න ඕන. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝභ දේශ මොහ, ලෝභ දෝෂ මොහ ඉවත් කරන්න ඕනේ නම් ඒ ලෝභ දෝෂ මෝහ ඉවත් කරන ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනකොට ඒක නිසි පරිදි ක්‍රියාත්මක වන භාවය අපේ රාග, ද්වේෂ, මෝහවල ශක්තිය අඩු වෙලා අපිට මානසික සුවයක් සතුටක් ඇති වෙන බවත් අපි ඉන්න ස්වරූපෙන් අපහැදිලි ස්වරූපෙන් විකෘති ස්වරූපෙන් වඩා පැහැදිලි ප්‍රකෘති ස්වරූපයකට අපි ගමන් කරනවා කියන එක අපිට පැහැදිලිව දැනෙන්න තියෙන්න අවශ්‍යයි. ඊළඟට අපිට අනාර්ය ක්‍රමවේදවල අනාර්ය ක්‍රමවේදවලින් ඈත්ුණ බව අපිට පැහැදිලි වෙන්න අවශ්‍යයි. පළවෙනි දේ තමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ මොකක්ද? රාග ද්වේෂ මෝහ සිතේ උපදිනකොට ඒක ස්වාභාවික තත්ත්වයක් විදිහට තේරුම් ගන්න ඕන. රාග ද්වේෂ මෝහ සිතේ ඇති වෙන එක ස්වාභාවිකයි. ඒව අපිට අහ කරලා දාන්න බෑ. අතු ගාලා දාන්න බෑ. ඒක සාමාන්‍ය ස්වරූපයක්. ඒවා සසර පුරුදු කරපු දේවල්. රාග ද්වේෂ මෝහ ඇති වෙනකොට අපිට අපි අවංක වෙන්න ඕන. අපිට අවංක වෙලා මේක තමයි සිතේ ස්වરૂපේ කියලා හඳුනගෙන ඊපස්සේ ඒවෙන් මිදී නිදහස් වෙන ක්‍රමය හොයන්න ඕන. ඒතර මේ ක්‍රමය අපි ඉගෙන ගන්න ඕන. ක්‍රමය අපි දැනගත්තට අපිට හරියට අපි බයිසිකලයේ පදින ක්‍රමය දැනගත්තට ඒක අපි ඇඟට අපි ගන්න ඕන. ඒක අපිට හුරු කර ගන්න ඕන. ඒක අපි ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. එතකොට බුදුහාමුදුරුව දේශනා කළේ ඒකට තමන් ස්වයං ප්‍රයත්නයක් දරන්න ඕන. ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ එහෙමයි කියලා තියෙනවා. ඒකෝ වූපකට්ටෝ තනිව ප්‍රයත්නයක් දරලා ආතාපි පහිතත්තෝ අර රාග ද්වේෂ මෝහ මැඩපවත්වන ඒකේ ශක්තිය නැසන ක්‍රමේ තමන් නියුතු වෙන්න ඕන. ඒක අනුගමනය කරන්න ඕන. ඉස්සර වෙලාම මේ මාර්ගයේ අපි මාර්ගේ ගමන් කරපු පුද්ගලයෙකුගෙන් මේක අපි අහලා දැනගන්න ඕන. ආර්ය මාර්ගයට පත්වෙච්ච පුද්ගලයා කියලා අපි කියනවා. එතකොට ඒ රාග ද්වේෂ මෝහ වල ශක්තිය දුරු කරන්න මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච පුද්ගලයාට අපි කියන්නේ ආර්ය පුද්ගලයා කියලා. ආර්ය භාවයට පත්වෙච්ච පුද්ගලයා. එයාට අපි කියනවා කල්යාණ මිත්‍රය කියලා. මොකද එතුමා අපිට ඒ දහම උගන්වනවා නම් එතුමා අපිට ලෝකේ හම්බ වෙන මිත්‍රෙක්. නරක ධර්ම නසන ක්‍රමය කියලා දෙන ශ්‍රේෂ්ඨ මිත්‍රෙක්. එතුමාට අපි කියනවා කල්යාණ මිත්‍රයා කියලා. කල්යාණ මිත්‍රයෙකුට එයාගේ අත්දැකීමෙන් එතුමාගේ අත්දැකීමෙන් ඒක අපිට කියලා දෙන්න පුළුවන්. එතුමා අපිට මේ දහම කියලා දෙනවා. මේ රාග ద్వේෂ මෝහ ඇතිවන සම්මත ලෝකයක් විකෘතියක් විඥානයක් පහදලා දීලා ප්‍රകൃතිය සම්මත ලෝකයෙන් ඉවත් වෙන ක්‍රමය අපිට පහදලා දෙනවා. එතකොට අපිට ඥානයක් ඇති වෙනවා. ඒ ඥානයට අපි කියනවා සෝතාවධානී පඤ්ඤා සුතමේ ඥානයි කියලා. ඒ දහම අහගෙන ඉන්නකොට අපිට ඇතිවන පළවෙනි දැනුම ඥානය අවබෝධය අපි කියනවා සෝතාවධානී ප්‍රඥා සුතමේ ඥානයි කියලා. එතකොට අපිත් ඒ දහම අපිට තහවුරු වුණාම අපි තාරි භාවයට පත් වෙනවා. අපි තාරි භාවයට පත් වෙනවා. අපි දහම නිසි පරිදි දැක්ක අය බවට පත් වෙනවා. ඒක ටික අපි කියනවා සම්මාදිට්ඨි. එතකොට කල්යාණ මිත්‍රෙක් හම් වෙනවා. සිරි සද්ධර්මය අහනවා. අවධානය ඇති කරගන්නවා අපි පිළිබඳව. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. අවදිමත් සිතක් ඇති කරගන්නවා. ඊට පස්සේ ප්‍රතිපත්තිය පුහුණු කරනවා. අපි අර රාග දෝෂ මෝහ නසන ප්‍රතිපත්තිය පුහුණු කරනවා. ඒ පුහුණු කිරීම මොකක්ද? රාග දෝෂ ඇති වෙනකොට ඇති වුණ බව තේරුම් අරගෙන ඒකේ ප්‍රතිවිපාක දැනගෙන මේ රාග ද්වේෂ මෝහ මාර්ගයේ අපේ විකෘතිය පිණිස පවතින දෙයක් අපේ සැනසීම දුරු කරන පැත්තට අපි යොමු කරන දෙයක් කියලා හඳුනගෙන හේතුඵලය හඳුන ගන්නවා කියලා අපි මේකට කියනවා. හේතුඵලය හඳුනගෙන ඒ සිතිවිලි වලින් අපි මිදෙනවා. ඒකට කියනවා අපි විසංඛාර කරනවා කියලා. රාග ද්වේෂ මෝහ වලට අපි ඉඳ දුන්නොත් අපි ඒකට කියනවා සංඛාර කරනවා කියලා. අපි ප්‍රകൃතිය පැත්තට ඇද දවන මාවත පැත්තට අපිට යොමු කරනවා නම් අපි යොමු කරනවා නම් ඒකට අපි කියනවා සංඛාර කරනවා කියලා. අපි මේ මාවතෙන් ඉවත් වෙනවා නම් අපි ඒකට කියනවා විසංඛාර කරනවා කියලා. එතකොට එහෙම වුණාම අපි ඒකට කියනවා රාගය නොයි අපි වීතරාගී වෙනවා. ද්වේෂය නොයි අපි වීත දෝෂී වෙනවා. මෝහය නොයි අපි වීත මෝහී වෙනවා. ඊට අමතරව තවත් ලෝකේ හැබෑ ගුණ ධර්ම තියෙනවා නම් ඒවත් අපි පුහුණු කරනවා. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියලා ඒවට අපි කියනවා. වීතරාගී, වීත දෝෂී, වීත මොහී සිතිවිලි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිතිවිලි තමයි ආර්ය ධර්මය කියලා කියන්නේ. ආර්ය මාර්ගය කියලා කියන්නේ. ඒකට අපි කියනවා ධම්මානුධම්ම පටිපත්ති කියලාත් කියනවා. ඉතින් මෙතනදී අපි මතක තියාගන්න ඕන ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන්, කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය අහලා අවබෝධය ඇති කරගෙන ඊට පස්සේ යෝනිසෝ මනසිකාරින් මේ ධර්මයේ පුහුණු කිරීම ධම්මානුධම්ම ප්‍රතිපත්තියට ප්‍රවේශ වීම තමයි ශාන්තිය, සැනසීම, පැහැදිලි අවබෝධය, ප්‍රകൃතිය හම්බ වෙන මාවත. මේක ලීසිනේ. මේක අමාරු දෙයක්. මේකට විශාල ප්‍රයත්නයක් දරන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ මාර්ගයේ තියෙන අසීරුකම පැහැදිලි කරනවා උපමා දෙකකින්. එකක් තමයි අනුසෝතගාමි පුද්ගලයා පිළිබඳ උපමාව, අනික තමයි පටිසෝතගාමි පුද්ගලයා පිළිබඳ උපමාව. සම්මතයට මනෝ ගමන් කරන පුද්ගලයා අනුසෝතගාමි, සැඩපහර පැත්තට යන පුද්ගලයා කියලා කියනවා. සැඩපහරේ ප්‍රතිවිරුද්ධ දිශාවට, එහෙම නැත්නම් උඩුගම් බලා ගමන් කරන පුද්ගලයාට කියනවා පටිසෝතගාමි කියලා. එතකොට අපිට දැනසීමක් අවශ්‍ය නම් අපි නිවැරදිව තීරුම් ගන්න අවශ්‍ය නම් අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආගමිනෙමේ දහම වැළඳ ගන්න ඕන. පටිසෝතගාමි පුද්ගලෙක් බවට පත් වෙන්න ඕන. මං හිතන්නේ නිරෝෂි මහත්මයා අහපු ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන්, මගේ අවබෝධය හැටියට දෙන්න පුළුවන් පිළිතුර මේකයි. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට අපගේ নমස්කාර පූර්වක ප්‍රණාමය පුද කරනවා අපේ හාමුදුරනේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය මිරිස්වත්තේ විමල ඥාන ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේට අද අපගේ වැඩසටහනට සම්බන්ධ වී ඔබ වහන්සේගේ හඬින් අපේ සවන් වෙත යොමු කළ ඒ බුදුබණ බුදුගුණ ඉතාමත්ම වටිනවා. අපිට අපේ ජීවිතය සරු කරගන්නට සැනසිරිදායක ජීවිතයක් ඇති කරගන්නට. ඉමිග්‍රේෂන් සම්බන්ධව ජන්මභූමි වැටසටහන හරහා අපි කරගෙන යන කතා බහට බොහෝ දෙනෙක් අපට ස්තුති කරලා තිබුණා කමිල. ඉතින් ඒ වගේම ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා මහත්මිය හැම දෙයක්ම ඉතාමත්ම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. හුඟක් දෙනෙක් ඒක අපිට කියලවලා තිබ්බා. ඉතින් ඒ අයගේ ගැටලු විසඳිලා තිබ්බා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිට ඔබගේ ඒ ප්‍රතිචාර. ඇත්තටම ඒ අපිට ශක්තියක්. ඉතින් අදත් අපි වීසා සහ ඉමිග්‍රේෂන් සම්බන්ධව තවදුරටත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් අපත් සමග එකතු වෙනවා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා ගුණසේන මහත්මිය. ආයුබෝවන් තරංගා.
ආයුබෝවන් නිරෝෂි.
තරංගා, කෙනෙකුට තමන්ගේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි වර්ක් වීසා එක, එහෙමත් නැත්නම් ඕපන් වර්ක් වීසා එක, එහෙමත් නැත්නම් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේ කාල සීමාව ඉවර වුණාම නැවතත් එය එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්ද? නැත්නම් නවසීලන්තයේ සිටම අලුත් වීසා එකකට ඉල්ලුම් කරන්න පුළුවන්ද? මොනවද ඒ සඳහා තියෙන විකල්ප මාර්ගයන්?
ඔව් නිරෝෂි, accredited employee work visa ඉන්න කෙනෙක්ට maximum duration of stay කියලා period එකක් තියෙනවා. උපරිම කාල සීමාව ඉන්න පුළුවන් නිව්සීලන් වල. එතකොට ඒක skill level එක අනුව වෙනස් වෙනවා. ENSCO skill level 1 2 3 jobs වල ඉන්නාට maximum 5 years දෙනවා. අනිත් skill level වල ඇට maximum 3 years තියෙනවා. එක තියෙනවා 6 months ඉඳන් 3 years වෙනකන් තියෙනවා. depend වෙනවා ඒකේ එයා ඉන්න ජොබ් කැටගරි එක මොකද්ද කියන එක අනුව. එතකොට අවුරුදු 5ක් හරි එහෙම නැත්නම් අනිත් කැටගරිස් වල ඉන්න මැක්සිමම් ස්ටේ එක හිටියට පස්සේ එයාලා අනිවාර්යෙන් රටෙන් පිට වෙන්න ඕනේ. රටෙන් පිට වෙලා අවුරුද්දක් ස්ටෑන්ඩ් ඩවුන් පීරියඩ් එකක් තියෙනවා ස්කිල් ලෙවල් 1 2 3 ජොබ්ස් වල හිටපොයට. ඒ කාල සීමාව රටෙන් එළියේ ඉඳලා ආයෙ ඇප්ලයි කරන්න පුළුවන් එවලට තියෙන පොලිසි එක අනුව. එතකොට එයා දැන් අපි මේ කතා කරන්නේ ලොකු කාලයක් ඇතුළතනේ. එතකොට ඒක නිසා ඒ වෙලාවට තියෙන පොලිසි එක මොකද්ද කියන්න අපිට කල්තියා කියන්න බෑ. දැනට තියෙන රූල් එක ගැන හිතලා කිව්වොත් 5 years වලින් පස්සේ ඒගොල්ල රටෙන් පිට වෙන්න ඕනේ. ඊට පස්සේ 1 year ඉඳලා තමයි ආයෙ ඇප්ලයි කරන්න ඕනේ. එවලට තියෙන accredited employee work visa කියන කැටගරි එක නම් අර වගේම ජොබ් ටෝකන් එකක් අරගෙන ආයෙ රටට ඇතුල් වෙන්න පුළුවන් වර්ක් විසා එකකට. එතකොට ස්ටඩීස් ඉවරලා පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකේ ඉන්න කෙනෙක්ට ඊළඟ ඔප්ෂන් එක ඇවිල්ලා ජොබ් ඔෆර් එකක් හොයාගෙන ඇක්‍රිකේටඩ් එම්ප්ලොයි වර්ක් විසා කියන කැටගරි එකට යන්න පුළුවන් ටෝකන් එකක් තියෙනවා නම්. එතකොට පෝස්ට් ස්ටඩි වර්ක් විසාක දෙන්නේ ස්ටඩිස් කම්ප්ලීට් කරාට පස්සේ, ඒගොල්ලොන්ගේ ස්ටඩිස් සක්සස්ෆුලි කම්ප්ලීට් කරාට පස්සේ හම්බෙන වීසා කැටගරි එක. එතනින් එහාට accredited employee work visa, එහෙම නැත්නම් ආයේ ස්ටඩි කරන්න ඕන නම් ස්ටුඩන්ට් වීසා, ඒ වගේ කැටගරිස් වලට යන්න පුළුවන්. ඉතින් accredited employee work visa කියන කැටගරි එකේ කෙනෙක්ට ඉන්න පුළුවන් maximum period එක 5 years. ඉතින් එක කැටගරි සමේ කියන skill level එක 90 ඒ 5 years එක තීරණය වෙනවා. සමහරක් categories වල 6 months තියෙනවා, 1 year තියෙනවා, 2 years තියෙනවා, 3 years තියෙනවා. ඉතින් ඒ කාල සීමාව තීරණය වෙන්නේ යාළගේ skill level එක අනුව. එතකොට ඒගොල්ලෝ මේ maximum period එක ඉඳලා රටෙන් පිට වෙන්න ඕනේ. ඊට අමතරව නිරෝෂි accredited employee work visa එකේ යාළා maximum stay එක හිටියට පස්සේ යාළට accredited employee work visa එකක තව ඉන්න බෑ රටෙන් පිට වෙන්නේ නැතුව අවුරුද්දක කාල සීමාව stand down period එක ඉඳලා. එයාලට වෙන කැටගරි එකකට චේන්ජ් වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඉතින් තව කැටගරිස් කියලා තියෙන්නේ ස්ටුඩන්ට් වීසා, එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් වර්ක් වීසා, ඒ වගේ කැටගරිස් තියෙනවා. එතකොට තමන් ඉන්න accredited employee work visa EWP කියන වීසා එකෙන් අරුණාව වෙන කැටගරිස් වලට අප්ලයි කරලා බලන්න පුළුවන්. ඒක එතකොට ඒක ඇප්‍රූවල් එක ඩිපෙන්ඩ් වෙන්නේ එයාලා ජෙනුවින්ලිම මේකට මේ එලිජිබල්ද කියලා මම ඇසස් කරාට පස්සේ.
තරංග, මං ඊළඟට අහන්න යන ප්‍රශ්නය, මං හිතන්නේ සමහර අයට මේ දෙයට මූණ දෙන්න වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න ඕනේ කියලා. කෙනෙක් නිව්සීලන්ඩ් රෙසිඩන්ට් වලට වීසා අයදුම් කරලා මොකක් හරි හේතුවක් නිසා ඒ ප්‍රතික්ෂේප වුණොත්, රිජෙක්ට් වුණොත්, ඔහුට හෝ ඇයට ඒ සඳහා අපීල් එකක් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් ඒ සඳහා විකල්ප අවස්ථාවන් තියනවද කියන එක?
නිරෝෂි, පුළුවන්, අපීල් රයිට්ස් තියෙනවා නිව්සීලන්ඩ් වල ඉන්න ඕනම කෙනෙක්ට. ටෙම්පරරි වීසා හරි රෙසිඩන්ස් වීසා හරි ඉන්න අයට රීකන්සිඩරේෂන් ඇපීල් කියන ඒ කැටගරිස් තියෙනවා ඇප්ලයි කරන්න. නිව්සීලන්ඩ් වල ඇතුළේ ඉන්න කෙනෙක්ට විතරයි. එතකොට රෙසිඩන්ස් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර, රෙසිඩන්ස් වීසා වල ඉන්න කෙනෙක්ගේ කුමක් හෝ හේතුවක් උඩ වීසක රිජෙක්ට් වුණොත් කියන එකේ මෙහෙම දෙයක් කියන්න ඕනේ නිරෝෂි. ඒ කියන්නේ කුමක් හෝ හේතුවක් කිව්වහම ඒ ඕනම හේතුවක් නිසා ඇපීල් රයිට්ස් නැහැ. හිතන්නකෝ රෙසිඩන්ස් එක ඩික්ලයින් වුණේ ඒ කෙනාගේ කැරක්ටර් ඉෂු එකකින්ද, ඒ කියන්නේ යාගේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකකින්ද, එහෙම නැත්නම් එයා බොරු ඩොකියුමෙන්ට්ස් ඉදිරිපත් කළා, ඒ වගේ දෙයක් නම් එයාලගේ අපීල් රයිට්ස් නෑ කියනවට වඩා අපීල් රයිට්ස් තියෙනවා. හැබැයි අපීල් කරන එකෙන් ඇත්තටම කිසිම තේරුමක් නැති වෙනවා. හැබැයි රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක ඩික්ලයින් වෙලා තියෙන්නේ ඉමිග්‍රේෂන් ඔෆිස වැරදි විදියට ඇසස් කළා කියලා තේරෙනවා නම් තැනකදී අපීල් කරන්න මේ රයිට්ස් තියෙනවා. ඉතින් හේතුව මොකද්ද කියන එක උඩ තමයි අපීල් රයිට්ස් වලට යනවද නැද්ද කියන එකේ තේරුමක් තියෙනවද කියලා හිතන්න තියෙන්නේ. ඉතින් කැරක්ටර් ඉෂුස් වලදී නම් මේ අපීල් රයිට්ස් තේරුමක් නෑ. හැබැයි කේස් ඔෆිස එකේ අපි දීලා තියෙන ඩොකියුමෙන්ට්ස් වල මොන හරි ඇසස්මන්ට් එකේ යාගේ මොන හරි අඩුපාඩුවක් නිසා නම් ඇප්ලිකේෂන් එකේ ඩිසිෂන් එක ඩික්ලයින් වෙන්න, අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ආගිව් කරන්න, අපීල් කරලා ෆයිට් එකක් දෙන්න පුළුවන්.
තරංග, පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් එහෙමත් නැත්නම් ඕපන් වර්ක් වීසා එකක් තිබෙන කෙනෙක් රැකියා කිහිපයක් කරන අවස්ථා අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. එතකොට නිව්සීලන්ඩ් රෙසිඩන්ට් වීසා අයදුම් කිරීමේදී තමන්ගේ වර්තමාන රැකියාවේ IRD ලේඛනවලට අමතරව පැරණි රැකියා ස්ථානවල දත්ත ලබා දිය යුතුද? ඒ වගේම ACC වාර්තා ලබා දෙන්න අවශ්‍යද? ඒ වගේම තමයි තුන්වෙනි කාරණය, ට්‍රැෆික් රූල්ස් වයලේෂන් එහෙම තිබ්බොත් ඒ ගෙව්ව ෆයින් වල වාර්තා ලේඛන ඉදිරිපත් කළ යුතුද කියන එක.
මෙහෙමයි නිරෝෂි, රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකේදී අහන ප්‍රශ්න වලට ඇත්තටම උත්තර දෙනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි ඇප්ලිකේෂන් එකේදී අහන කැරක්ටර් ඉෂුස්, එහෙම නැත්නම් මෙඩිකල් ඉෂුස්, එතකොට ප්‍රීවියස් එක්ස්පීරියන්ස්, ඒ දේවල් මොන හරි ඉන්ක්ලූඩ් කරනවා නම් ඒවා හරියට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. IRD statements, ඒ ටික දෙන්න ඕනේ. එයා ඒ ජොබ් එකේ ක්ලේම් කරනවා නම් 1 year experience එකකට හරි 2 year experience, 3 years experience, මොනවාම හරි experience එකකට ක්ලේම් කරනවා නම් අනිවාර්යෙන් IRD සමනය එකක් දිය යුතුයි. එයාලගේ contract, ඒ වගේම pay sheets, ඒ වගේ independent evidence දෙන්න පුළුවන්. එතකොට IRD summary එකේ කොහොමත් නිරෝෂි ඒ period එක අපි duration එක මෙන්න මේ ඒ මෙතන ඉඳන් මෙතනට ඕනේ කියලා IRD එක select කරාම අපිට කොහොමත් ඒ වැඩ කරලා තියෙනවා නම් tax එකක් ගෙවලා තියෙනවා නම් ඒ ඔක්කොම job කරපු ඒවා විස්තර summary එක වැටෙනවා. ඉතින් ඒකින්ද ඒක කොහොමත් immigration එකට ඉදිරිපත් වෙනවා. හැබැයි එයාලගේ visa condition වල එයාලට limited work rights තියෙනවාද unlimited work rights තියෙනවාද කියන එක depend වෙනවා එයාලගේ visa condition අනුව. එතකොට අහපු විදිහට ඕපන් වර්ක් විසා හෝ පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකේ ඉන්න කෙනෙක්ට අවස් වල ලිමිටේෂන් එකක් නැහැ. ඉතින් එයාලගේ ඒ වැඩ කළා තියෙනවා නම් ඒගොල්ලෝ ෆුල් ටයිම් ඊළඟකෙත් ෆුල් ටයිම් වලට ආසන්න කාලයක් හරි දෙවෙනි ජොබ් එකේ කළා තියෙනවා නම් තව පොඩි තුන්වෙනි ජොබ් එකකුත් කළා තියෙනවා නම් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් IRD සමරි එක කොහොමත් ඉදිරිපත් කරන එකේ ඔක්කොම වැඩ කරපු ඒවා විස්තර ටික පේනවා. හැබැයි ඒ දැන් අපි රෙසිඩන්ස් එකක් ඇත්තටම සබ්මිට් කරද්දී නිරෝෂි 1200 කියන ෆෝම් එකක් අපි ඉමිග්‍රේෂන් එකට දෙනවා. 1200 කියන්නේ ඇඩිෂනල් ඩීටේල්ස් ෆෝම් කියන එක. ඒක මම හිතන්නේ ගොඩක් ලංකාවේ ෆැමිලි ඇති එක ගොඩක් ලංකාවේ අයගෙන් ඉල්ලනවා. ඉතින් ඒ සමරි එකේ අපි ප්‍රසන්ට් පාස්ට්, ඒ ජොබ් වල විස්තර, ජොබ් කරපු නැති කාලේ විස්තර, ඒ ඔක්කොම මේ ඉන්ක්ලූඩ් කරන්න තියෙනවා. ඉතින් ඒකෙදි පාර්ට් ටයිම් කරපු ඒවා, ෆුල් ටයිම් කරපු ඒවා, කැෂුවල් කරපු ඒවා, ඒවා ඔක්කොම ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඉතින් ඒකට පොයින්ට්ස් ක්ලේම් කරේ නැති වුණාට ජොබ්ස් වල ඒ විස්තර ටික ඉමිග්‍රේෂන් එකට ඉදිරිපත් කරන්න තැනක් තියෙනවා. එතකොට අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා කැරක්ටර් කියන්නේ ඔෆෙන්ස් මොනවා හරි ඩ්‍රයිවිං ඔෆෙන්ස් ඒ වගේ දේවල් තියෙනවා නම් අපි ડોකියුමන්ට්ස් දිය යුතුද කියලා. මම දැකලා තියෙන විදිහට නිරෝෂි ඉමිග්‍රේෂන් ෆෝම් එකේ ඒගොල්ලෝ ප්‍රශ්නේ අහන්නේ ඉන්ක්ලූඩ් එනි ට්‍රැෆික් offense කියන එකේ නිව්සීලන්ඩ් වල නැතුව වෙන රටවල් වල තියෙනවා නම් ඉන්ක්ලූඩ් කරන්න කියලා තියෙන්නේ. ඉතින් හැම වෙලේම තමන්ට ඩවුට් එකක් තියෙනවා නම් සේෆ් සයිඩ් එකට ඒ දේවල් ඉදිරිපත් කරා කියන එකේ ප්‍රශ්නයක් වෙන්නේ. අනිත් එක ට්‍රැෆික් ඔෆෙන්ස් වල ස්පීඩින් ෆයින් එකක් ගෙව්වට, පාකින් ෆයින් එකක් ගෙව්වට ඒ වගේ දේවල් ඇප්ලිකේෂන් එකට ලොකු බලපෑමක් නැහැ. ස්පීඩින් ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වෙලා ප්‍රොපර්ටි එකකට හෝ මනුස්සයෙකුට අනතුරක් වෙලා නම් අන්න ඒ වගේ දේවල් කෝට් කේස් එකක් තියෙනවා නම් ඒවා අනිවාර්යෙන්ම රිවීල් කරන එක වැදගත්. කොහොමත් නිව්සීලන් ඒගොල්ලෝ නිව්සීලන්ඩ් පොලිස් චෙක් එකේ ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් එක කරනවා. ඉතින් ඒකෙදි ඒ ඩීටේල්ස් කොහොමත් දැනගන්නවා එයාලා. ඉතින් එහෙම ලොකු ඔෆෙන්ස් එකක් තියෙනවා නම්, ලොකු කැරක්ටර් ඉෂුව එකක් තියෙනවා නම් ඒක රිවීල් කරන එක වැදගත්. ඒ වගේමයි වෙන රටකට නිව්සීලන්ඩ් නැතුව වෙන රටකට විසා රිජෙක්ෂන් තිබිලා තියෙනවා නම් ඒවත් රිවීල් කරන්න ඕනේ ඇප්ලිකේෂන් වල. ඉතින් මෙඩිකල් ඉෂුස් තියෙනවා නම් ඒවා රිවිල් කරන්න ඕනේ. ඒ වගේ ඉමිග්‍රේෂන් එකේ රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකේ විතරක් නෙමෙයි, අත්‍තරම නිරෝෂියෝ එක කරුණු අහන්නේ අනිත් ඇප්ලිකේෂන් ටෙම්පරරි ඇප්ලිකේෂන්ස් වලත් අහනවා. ඉතින් ඒ අදාළ ඕනම ඇප්ලිකේෂන් එකේ ඩීටේල්ස් හරියට රිවීල් කරන එක හරිම වැදගත්. මොකද පළවෙනි ඇප්ලිකේෂන් එකේ එක ඉන්ක්ලූඩ් කරන්නේ නැතුව දෙවෙනි ඇප්ලිකේෂන් එකේදී ඉන්ක්ලූඩ් කරනකොටත් පළවෙනි එකේ ඇයි ඉන්ක්ලූඩ් කරේ නැත්තේ කියන ප්‍රශ්නේ ආයෙනවා. ඒ කියන්නේ මුලින්දම්ම ඇප්ලිකේෂන් වල ඒ ඩීටේල්ස් ඉන්ක්ලූඩ් කරන එක හොඳයි. ඒකට මම චූටි දෙයක් තව ඇඩ් කරන්නම් නිරෝෂි. ACC වාර්තා ගැන ඔයා හෙව්වා, ඒකේ ACC වල ඉඳලා තියෙනවා නම් මොනහරි ඉන්ජරි එකක් නිසා ඒකත් IRD ස්ටේට්මන්ට් වල අපිට බලන්න පුළුවන්. ඉතින් ඉන්ජරි එකක් නිසා එයාට ගොඩක්ම වැඩ කරන්න බැරි නම් හරි, එහෙම නැත්නම් ජොබ් ටයිටල් එකේ වෙනසක් වුණා නම්, ඒ කියන්නේ එයා හිටපු ජොබ් එක කරන්න බැරි නිසා එයා වෙන ජොබ් එකකට මාරු වුණා නම්, අන්න ඒ වගේ දේවල් අපි ඇත්තටම ඉමිග්‍රේෂන් එකට කියන්න ඕනේ. මොකද රෙසිඩන්ස් යන්න පුළුවන් කැටගරි එකක ඉඳලා ඇප්ලිකේෂන් එකක් මැද්දෙන් ප්‍රොසෙස් එද්දී එයාට මොකක් හරි ඉන්ජරි එකක් නිසා ජොබ් ටයිටල් එකේ වෙනසක් වෙනවා නම් ඒ වගේ අපි ඉන්ෆෝම් කරන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට.
ස්තුති තරංග. ඇත්තටම ගොඩක් අය බය වෙලා ඉන්න දෙයක් තමයි මේ ට්‍රැෆික් ෆයින්ස් වලදී තමන්ගේ රෙසිඩන්ට් සීකේදී මොන හරි ප්‍රශ්නයක් වෙයිද කියන එක. ඉතින් ඒක නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක්, ඒගොල්ලෝ ගොඩක් කලාවට හිතන ප්‍රශ්නයක්. ඉතින් බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නට පිළිතුරු ලබා දුන්නට. ඒ වගේම තමයි ඊළඟ ප්‍රශ්නය තරංග, කෙනෙක්ට න්‍යූසීලන්ඩ් රෙසිඩන්ට් වලට වීසා අයදුම් කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු අනිවාර්ය ලේඛන මොනවාද? ඒ වගේම වීසා අයදුම් පත ශක්තිමත් කිරීම සඳහා වෙනත් ලිපි ලේඛන තියෙනවද? ඉදිරිපත් කරන්න ඕනේ මොනවද කියන එක.
ඕනි රෝෂි, රෙසිඩන්ස් අප්ලයි කරද්දී තියෙනවා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕන ඩොක්යුමෙන්ට්ස් ලිස්ට් එකක්. රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක ඉන්ක්ලූඩ් වෙන හැමෝම ඒ ඩොක්යුමෙන්ට්ස් දෙන්න ඕනේ. යාලගේ මේ අනිවාර්යෙන් ඩොක්යුමෙන්ට්ස් දෙන ලිස්ට් එකේ තියෙන ඒවා. එතකොට පාස්පෝර්ට් කොපි එක දෙන්න ඕනේ, පාස්පෝර්ට් සයිස් ෆොටෝග්‍රාෆ් එක දෙන්න ඕනේ, ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඊට අමතරව පොලිස් රිපෝර්ට් එක අවුරුදු 17 හොයිට වඩා වැඩි නම් වයස, ඒ අය රෙසිඩන්ස් එක ඉන්ක්ලූඩ් වෙනවා නම් ඒගොල්ලෝ ඔක්කොමලා ප්‍රින්සිපල් ඇප්ලිකන් පාර්ට්නර් ඒ හැමෝම ඇතුළුව පොලිස් රිපෝර්ට් එක දෙන්න ඕනේ. පොලිස් රිපෝර්ට් එක කලින් ඇප්ලිකේෂන් එකක් දාලා ඒ ළඟ නම් මේ රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එක යන්නේ. පොලිස් රිපෝර්ට් එක මාස 6ක් එක්ස්පයර් වෙලා නැත්තම් ඒ පොලිස් රිපෝර්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකේටම. ඒ වගේම මෙඩිකල් දෙන්න ඕනේ හැමෝම. මෙඩිකල් එකත් අවුරුදු 3ක් වැලීඩ් කලින් දීලා තියෙනවා නම් ඒ අවුරුදු 3 ඇතුළත නම් රෙසිඩන්ස් එක සබ්මිට් කරන්න, එහෙනම් ආපහු මෙඩිකල් එකක් දෙන්න ඕනේ නැහැ. නැත්තම් මෙඩිකල් එකක් දෙන්න ඕනේ එක්ස්පයර් වෙලා නම්. එතකොට තමන්ගේ ඐඩෙන්ටිටි ඩොක්යුමෙන්ට්ස් විදිහට බර්ත් සර්ටිෆිකට් එකක් දෙන්න ඕනේ ඉන්ක්ලූඩ් කරන හැමෝම. ඒකේ හැම වෙලේම අපි මතක තියාගන්න ඕනේ නිරෝෂි, සිංහල සිංහලෙන් තියෙන ඩොක්යුමෙන්ට්ස් දෙද්දී ඒකට ඉංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේෂන් එකත් එක්ක තමයි දෙන්නේ. ඒතොර ඒ දෙකම සිංහල එකයි ඉංග්ලිෂ් එකයි දෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන භාෂාවකින් නම් තියෙන්නේ ඒ භාෂාවයි තියෙන ඔරිජිනල් වර්ෂන් එකයි ට්‍රාන්ස්ලේෂන් එකයි දෙන්න ඕනේ. මැරේජ් එක, ඒ කියන්නේ මැරීඩ් කපල් එකක පාර්ට්නර්ෂිප් එක පෙන්වන්න ප්‍රූව් කරන්න ඩොක්යුමෙන්ට්ස් වෙනම දෙන්නත් තියෙනවා. එතකොට මේන් ඇප්ලිකන්ගේ ඩීටේල්ස් විදියට එයාගේ ජොබ් එකේ ඩීටේල්ස් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මොකද ඒක බේස් කරගෙන රෙසිඩන්ස් එක දාන්නේ. එතකොට ඒ එම්ප්ලොයිමෙන්ට් ඇග්‍රීමෙන්ට් එක, ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක, මැද්දේදී සැලරි ඉන්ක්‍රිමෙන්ට්ස් ලෙටර්ස් හම්බ වෙලා තියෙනවා නම්, ජොබ් ටයිටල් වෙනස් වෙලා තියෙනවා නම්, ඒට අදාළ වීසා කන්ඩිෂන්ස් මාරු කරලා ඒව ඔක්කොම තියෙන්න ඕනේ. ඒ දේවල් දෙන්න ඕනේ. ඊට අමතරව IRD සමරි, බැංක් ස්ටේට්මන්ට්, පේෂිට්ස් ඒ වගේ දේවලුත් දෙනවා. ජොබ් එකේ එයා ඒ අවුරුදු ගාන වැඩ කරා කියලා ප්‍රූ කරන්න. එම්ප්ලෝයි කෙනෙක්ගෙන් සපෝර්ටින් ලෙටර් එකක් දුන්නාට කමක් නැහැ, ඒක අනිවාර්යෙන්ම දෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඉතින් ඊට අමතරව පොලිස් රිපෝර්ට් එකේදී මම මෙන්ෂන් කරන්න ඕන තව දෙයක්, නිරෝෂි පොලිස් රිපෝර්ට් දෙනකොට තමන්ගේ කන්ට්‍රි ඔෆ් සිටිසන්ෂිප් කියන එකයි, ඊට අමතරව තමන් වෙන රටක ජොබ් එකක් කරලා තියෙනවා නම් හරි, එහෙම නැත්නම් ස්ටඩි කරලා තියෙනවා නම් හරි, එහෙම නැත්නම් නිකන් ජීවත් වෙලා තියෙනවා නම් හරි, අවුරුද්දක් හෝ ඊට වඩා කාලයක් පහුගිය අවුරුදු 10 ඇතුළත, ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක දාන දවසේ ඉඳන් ආපස්සට අවුරුදු 10 ඇතුළත ඉඳලා තියෙනවා නම් ඒ රටේ පොලිස් රිපෝර්ට් එකත් අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ගොඩක් රටවල පොලිස් රිපෝර්ට් එහෙම ගන්න පරක් වෙන නිසා රෙසිඩෙන්ස් එකට ලෑස්ති වෙනවා නම් කාර්තියයි පොලිස් රිපෝර්ට් ඇප්ලයි කරලා අඩුම ගන්න රෙඩි වුණේ නැත්තත් ඇප්ලයි කරලා හරි තියෙන එක හොඳයි, ඒ ළඟ ඒ දවස වෙනකන් ඉන්නේ නැතුව. එතකොට ප්‍රින්සිපල් ඇප්ලිකන්ගේ ඒ ඩොක්යුමෙන්ට්ස් වලට අමතරව තමන් පාර්ට්න කෙනෙක්ව ඉන්ක්ලූඩ් කරනවා නම්, ළමයිව ඉන්ක්ලූඩ් කරනවා නම් ඒ අයගේ ඩොක්යුමෙන්ට්ස් ඕනේ. එතකොට පාර්ට්නගේ මැරිජ් සර්ටිෆිකේට් එක ඔරිජිනල් වර්ෂන් එක සහ ට්‍රාන්ස්ලේෂන් එක ඕනේ. ළමයිගේ බර්ත් සර්ටිෆිකේට්ස් ඕනේ. ඊට අමතරව ළමයිගේ ඒජ් එක අනුව අවුරුදු 17 ඊට වඩා වැඩි නම් පොලිස් රිපෝර්ට් ඕන වෙනවා ඒ ළමයින්ගෙනුත්. එතකොට පාර්ට්නර්ෂිප් එක ප්‍රූව් කරන්න මාස 12ක ලිවින් ටුගෙදර් එවිඩන්ස් අනිවාර්යෙන් පෙන්වන්නත් ඕනේ. ඉතින් ප්‍රින්සිපල් ඇප්ලිකන්ට් මීට් වෙන්න ඕනේ ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක. එතකොට IELTS හරි, එහෙම නැත්නම් PTE හරි, එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙනවා මේ තව ඉංග්ලිෂ් රික්වයර්මන්ට්ස් දෙන්න පුළුවන් විදි. ඒ ඕනම එකක් acceptable ස්කෝ එකේ තියෙනවා නම්, ග්‍රේඩ් එකේ තියෙනවා නම් ඒක යූස් කරන්න පුළුවන්. සෙකන්ඩරි ඇප්ලිකන්ට් ඒ කියන්නේ පාර්ට්නර් ඉන්ක්ලූඩ් වෙනකොට එයාලත් ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක මීට් වෙන්න ඕනේ. එතකොට එයාලට ඔප්ෂන් එකක් තියෙනවා IELTS හරි PTE හරි, එහෙම නැත්නම් අනිත් ඉංග්ලිෂ් රික්වයර්මන්ට් ඕනම එකක්, ඒ අදාළ ස්කෝ එක ග්‍රේඩ් එක තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට ඇත්තටම ඔප්ෂන් එකක් තියෙනවා ගවර්මන්ට් එකට ESOL ටියුෂන් ෆී එක පර්චස් කරන්න. ඉතින් ඒ දේවල් වලට රෙඩි වෙලා තමයි රෙසිඩෙන්ස් වලට ඇප්ලයි කරනකොට ඒ ඩොක්යුමෙන්ට්ස් ටික රෙඩි කරන් තියෙන එක ලේසි වෙනවා. අනිත් එක තමයි නිරෝෂි ප්‍රොසෙස් එක ස්ට්‍රෝන් වෙන්න, ප්‍රොසෙස් එක එක්ක නැත්තම් ස්පීඩ් අප් වෙන්න, ඒ වගේ දේවල් වලදී තමන්ට පුළුවන් තමන්ගේ ජොබ් එකේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම එවිඩන්ස් දෙන්න ඇප්ලිකේෂන් එකත් එක්ක. මං ඒ කියන්නේ නිරෝෂි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක ගැන. එතකොට ඒ ජොබ් එකේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කොහොමද මීට් වෙන්නේ නිව්සීලන් ඉමිග්‍රේෂන් එකේ තියෙන හන්ස්කෝ එකේ දේවලුත් එක්ක කියන එකට තමන්ගේ අතේ එවිඩන්ස් තියෙනවා නම් ඒ එවිඩන්සුත් දෙන්න පුළුවන්. ඒ එක එක ටාස්ක් වලට යා කොහොමද ටාස්ක් එක කරනවා කියලා ප්‍රූ කරන්නේ කියන එකට. ඉතින් ඔය දේවල් ගොඩක් කලාවට ඔය ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක එන්ස්කෝ එකට මැච් කරලා ගොඩක් කලාවට ඉල්ලන්නේ ටිකක් කොම්ප්ලිකේටඩ් ජොබ් රෝල්ස් වල. ඕක ගොඩක්ම තියෙන්නේ මේ නිරෝෂි මැනේජීරියල් රෝල්ස් වලදී හරි අමාරුයි ඇසස් කරන්න මෙයා ඇත්තටම මැනේජර් කෙනෙක්ද. එතකොට එයා කාටද රිපෝර්ට් කරන්නේ? එයයි ඕනයි මැද්දේ තව කවුරු හරි ඉන්නවද? ඒ වගේ ගොඩක් දේවල් ඉමිග්‍රේෂන් එක බලනවා. ඇසස් කරද්දී මෙයා ඇත්තටම මැනේජර් කෙනෙක් විදිහට ඩියුටිස් කරනවද කියලා බලන්න. ඉතින් සමහරක් ජොබ්ස් තියෙනවා ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඒ වගේ ජොබ්ස් වලට නම් ගොඩාක් ජොබ් ඩියුටිස් මැච් කරලා එවිඩන්ස් එක දෙන්න අත්‍යවශ්‍ය නැහැ. කොහොමත් ඉමිග්‍රේෂන් එකේ ඇසස්මන්ට් එකේදී, රෙසිඩන්ස් ඇප්ලිකේෂන් ඇසස්මන්ට් එකේදී යාලට ඩවුට් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එක ඩික්ලයින් කරන්න ඉස්සෙල්ලා ඒ දේවල් ඇප්ලිකන්ගෙන් ආය චෙක් කරලා යාලගේ රිප්ලයි එකක් ආවට පස්සේ ආය රීඇසස් කරලා තමයි ඒගොල්ලන්ගේ ඩිසිෂන් එක ගන්න. ඉතින් ඒකට අවස්ථාවක් තියෙනවා ඇප්ලිකේෂන් එක දාන කෙනාටත් මොනා හරි ඩවුට් එකක් තියෙනවා නම් එයාගෙන් අහන නිසා එයාට ඒක පැහැදිලි කළ දෙන අවස්ථාවක් අපව හම්බ වෙනවා. ඉතින් අර සමහරක් දේවල් කල් තියා රෙඩි කළා ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් දාන එකේ වාසිය තියෙන ගොඩක් ඉක්මනට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් වෙලා ප්‍රූව් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දෙන්න පුළුවන් ඩොකියුමෙන්ට්ස් අඩුපාඩු නැතුව ඉදිරිපත් කරන එක වැදගත්.
ඉතින් අදත් ගොඩාක් කරුණු කාරණා ඔබෙන් අපි දැනගත්තා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසෙත් ඔබේ කාලය මිනඟු කළා අපේ මේ වැඩසටහනට හරවද්දී ලබා දුන්නට. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංග ගුණසේන මහත්මිය. කමිල, අපිට හෙළමිහිර ඉවෙන්ට් එක ගැන පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා නේද?
ඕනි රෝෂි, කවුරුත් දන්නවා එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වසරේ දැවැන්තම ප්‍රාසංගික ප්‍රසංගය ගැන හෙළමිහිර. මෙවර හෙළමිහිර තුලින් නවතම අත්දැකීමක් අපගේ ඕක්ලන්ඩ් සිටින ශ්‍රී ලාංකීය හිතවතුන්ට ලබා දෙන්න බලාපොරොත්තුෙන් සිටින්නේ. නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉහළම තලයක ඉවෙන්ට් එකක් මේ වසරේ අපට දැක බලා ගන්නට පුළුවන් වෙයි.
ඕ කමිල, ඒ සඳහා මේ දිනවල එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමා හා හෙළමිහිර ප්‍රධාන සංවිධායකතුමන් ඇතුළු සංවිධායක මණ්ඩලය සූදානම් වෙමින් සිටිනවා. ඉතින් ඔබටත් මේ දැවන්ත අත්දැකීම සියසින් බලාගන්න ජූලි 5 වන දින දැන්ම වෙන්කර තබා ගන්න. මෙවර මේ පැවැත්වෙන්නේ ඩොරති වින්ස්ටන් සෙන්ටර් එකේ.
ඒ වගේම නිරෝෂි, මේ සඳහා සහභාගී වෙන අයට දැන් ඉල්ලුම් පත්‍ර ලබා දෙන්න පුළුවන්. නර්තනෙන්, වාදනයෙන්, ගායනෙන් විශාල පිරිසක් සහභාගී වෙන ප්‍රසංගයක් මේක. ඉතින් පරක්කු නොවි ඔබගේ ඉල්ලුම් පත්‍රයත් අදම යොමු කරන්න. පහත සඳහන් දුරකථන අංකයන් වලට අමතීමෙන් ඔබට වැඩි විස්තර ලබා ගැනීමට පුළුවන්. චින්තක මහතා 02-1-244-45-53, මහේෂ් මහතා 02-1-339-929, සලාම් මහතා 02-2-171-34-15, ක්‍රිෂ් මහතා 02-1-515-671, උපාලි මහතා 02-1-06-69-97, ගයන් මහතා 02-1-888-74-35.
ජන්මභූමි හරහා අපි හැම දවසකම ඔබට ඔබේ ජීවිතයට යමක් එකතු කරන්න සූදානම්ෙන් සිටිනවා. ඉතින් අද දවසේත් අපි ඔබේ ජීවිතයට යමක් කියා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. දවස කොහොමද අපි සතිමත්ව ආරම්භ කරන්න කියන එක තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා මහතා අද දවසේ එකතු වෙනවා.
සුබ දවසක් කියලා සෙළු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දවස කොහොමද සතිමත්ව ආරම්භ කරන්න කියලා. ගොඩක් වෙලාවට නිරෝෂි අපි හිතනවා මේ සාර්ථකත්වයේ කියන එක සලකන්නේ අපිට ළඟා කරගන්න අමාරු දෙයක් විදියට. ඇත්තටම සැබෑ තත්වය නම් මේක බොහෝ දෙනෙක් තමන් විසින්ම මේක අපහසු දෙයක් බවට පත් කරලා තියෙනවා. ලෝකේ පහළ වෙච්ච ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්වෙච්ච දේශකයෙක් වන ඇන්තනි රොබින්ස් කියන මහත්තයා පවසන ආකාරයට මිනිසා යනු සාර්ථකව ජීවත් වීමට බිහි වූවක්. එතකොට යා කියන විදිහට මිනිසා කියන්නේ ඇත්තටම මේ සාර්ථකව ජීවත් වෙන්න මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ සාර්ථකත්වය අමුතුවෙන් ළඟා කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. චූටි චූටි දේවල් ටිකක් කරගන්න වෙනවා. හැබැයි ප්‍රධානම දේ වෙන්නේ මේක සාර්ථකව ජීවත් වීමට පටන් ගැනීම පමණයි. ඉතින් අත්‍තර මේක හරිම සත්‍ය තත්වයක්. බොහෝ වෙලාවට නිරෝෂී ස්වභාව ධර්මයෙන්ුත් අපිට සාර්ථකත්වයේ ලබා දීමට අවශ්‍ය කරන පහසුකම් ඔක්කොම ලබා දීලා තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ අපි කී දෙනෙක්ද ඒ සැබෑ තත්වයට මුහුණ දෙන්නේ. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා මේ කෘත්‍රිම ජීවිතයකට හුරු වෙන්න. ඒ නිසා ඇත්තටම නිරෝෂි ගොඩ දෙනෙක්ට මේ සාර්ථකත්වයට ළඟා වීම සිහිනයක් වගේ වෙලා. දැන් බලන්න මම චුටි උදාහරණයක් කියන්නම්. අපි හැමදාම ජීවිතය ඒ වගේම දවස ආරම්භය නිර්මාණය වෙලා තින්නේ අපිට සාර්ථකත්වය ළඟා දීමට අවශ්‍ය පරිදි කියවන්නේ. හැබැයි ඔබගේ උදෑසන හරියට කළමනාකරණය කරගත්තොත් ඔබට දවස 80%ක්ම හරියටම සාර්ථක කරගන්න පුළුවන් කියලා කියනවා. මේක විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔබ උදෑසන අවදි වුණාම මේ මොහොතේ ඉඳලා පැයක පමණ කාලයක් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පුළුවන් ප්‍රබල කාලවකවානුවක්. ඒ කියන්නේ ඔබ දවස පටන් අරගෙන පළවෙනි පැය ඔබට හරිම වැදගත්ම කාලයක්. ඊළඟට උදාහරණයක් විදියට ඔබගේ සාමාන්‍යයෙන් අපි පැය 4-6-8 වගේ නින්දට ගිහිල්ලා ඔබගේ ශරීරයට නැත්නම් ඔබගේ හිතට පොඩි විරාමයක් දෙනවා. නින්දට යනවා කියලා කියන්නේ ඒකනේ. සිත තැම්පත් වෙනවා. එතකොට අපි උදාහරණයක් විදියට මේ මඩ වතුර පිරිච්ච භාජනයක් පැය කීපයක් එක ආකාරයකට තිබ්බට පස්සේ මේකේ මඩ ටික අඩියට බහිනවනේ නිරෝෂි. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් ගියාම අර පිරිසුදු ජලය විතරයි ඉහළට යන්නේ. මේ මොහොතේදී වෙලා තියෙන්නේ ඇත්තටම ඔබ තුල බොහෝ අහිතකර සිතුවිලි తాවකාලිකව අක්‍රිය වෙලා තියෙනවා නිින්ද වෙලාවෙදී. ඉතින් මේ වෙලාවේ වෙලාවට උදේ නැගිට්ටම අර පිරිසිදු වතුර ටික වගේ තියෙන උදෑසන අවදි වෙච්ච ඒ පළවෙනි පැය තුලදී හරියට ග්‍රහණය කරගන්න පුළුවන් වුණොත්, නිවැරදිව අල්ලගන්න පුළුවන් වුණොත්, හරි අදහස් ටිකක් දාගන්න පුළුවන් වුණොත් මේ සිතුවිලි ටික යටිහිතට හරියට තැම්පත් වෙනවා කියලා කියනවා. එතකොට දැන් බලන්න උදාහරණයක් විදියට ඔය මඩ වතුර භාජනයේටම තීන්ත බිඳුවක් එක් කරොත් මොකද වෙන්නේ? තීන්ත ටික ජලයත් එක්ක එකතු වෙලා ජලයේ වර්ණ ගැන්වෙනවා. දැන් ඒ වගේ තමයි අපි කියනවා දරුවන්ට උදෑසන පාඩම් කරන්න කියලා නැගිටලා. එතකොට මනෝවිද්‍යාත්මකව මේ කියන කතාවත් ඒ වගේ. ඔබ උදේම නැගිටලා කරන දේවල් ටික ඔබේ මනසේ හොඳට රැඳිලා තියෙනවා. ඊළඟට මේ ගොඩ දෙනෙක්ට අත්විඳින සිදුවීමක් තමයි ඔබ උදේට අහන සින්දුවක්. නිරෝෂ මතකද? නිරෝෂි මතකද ඔබ උදේට අහන සින්දුවක්? කැමති වුණත් අකමැති වුණත් සමහර වෙලාවට දවස අවසාන වෙනකම් ඔබේ හිතේ මතකේ රැඳිලා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නවද? මොකද මේ සින්දු ඔබගේ මනසට ආවේ මනස නිසලව තියෙන වෙලාවක. ඒ වගේම තමයි මේ බෞද්ධ භික්ෂූන් ඉන්න රටවල්වල ගොඩක් වෙලාවට උදෑසන අවදි වෙලා ඒගොල්ලෝ සාකච්ඡා කරනවා කියලා කියනවා ඒ ෆ්‍රෙෂ් මයින්ඩ් එකේ. ඒ නිසා ඔබේ තීරණය ක්‍රියාකාරකම් ඇතුළු සියලුම දේ මේ යටි සිතේ බලපෑමට යනවා කියන කාරණය තමයි තියෙන්නේ. එතකොට අපි කියපු විදිහට මේ ධනාත්මක දේවල් ටික ඔබට නොදැනුවත්වම ඔබගේ සිතුවිලි තරංග වෙනස් වෙනවා, වෙනස් කරනවා. එතකොට ඔබගේ දවසේ ක්‍රියාකාරකම් වලත් වෙනසක් ඇති වෙනවා. හොඳ ජවයකින්, හොඳ උද්‍යෝගයකින් ඔබ වැඩ කරනවා. දැන් මේ නිසා මේක මනෝවිද්‍යාත්මක සංකල්පයක් වෙන පොසිටිව්නස්, මේ ධනාත්මක සිතිවිලි තරංග හරහා කරන මේ ධනාත්මක දේවල් ටික ගැන අපි කරනකොට අර උදේට එනවලු ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක, ආකර්ෂණීය නීතිය අනුව උදේට ඔබට ලොකු පණිවිඩ ටිකක් එනවලු. එතකොට ලෝකේ හිටපු සුවිශේෂීම සාර්ථකත්වයක් ලැබපු ගොඩක් මිනිස්සු උදේ පළවෙනි පැය හරියට කළමනාකරණය කරාලු. දැන් බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඒ වගේම ස්ටීව් ජොබ්ස් කියන තුන්දෙනාම උදෑසන අවදි වෙලා පළවෙනි පැය හරියටම ධනාත්මකව කතා බහ කරලා තියෙනවා. ඊළඟට මේක ඉස්සරහට ගිය කෙනෙක් තමයි ස්ටීව් ජොබ්ස්. හැමදාම උදේට නැගිටලා කන්නාඩි ඉස්සරහට ගිහින් අහනවලු ප්‍රශ්නයක් නිරෝෂි, අද මේ දවස මගේ අන්තිම දවස වුණොත් මම කොහොමද ගත කරන්නේ කියලා. විශිෂ්ට දෙයක් නේද? එතකොට හැමදාම උදේට කැඩපත ඉස්සරහට ගිහිල්ලා ස්ටීව් ජොබ්ස් අහනවා, ප්‍රශ්න කරනවා මේ දවස අද අන්තිම දවස වුණොත් කොහොමද කියලා. මේ ටෙක්නික් එක පාවිච්චි කරපු ගොඩ දෙනෙක් හිටලා තියෙනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා, මිලියනපති ග්‍රාන් කාඩන් කියන එක්කෙනා, රොබර්ට් කියෝසාකි, ඇන්තනි රොබින්ස්, මේ වගේ මිනිස්සු මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි උදේට මේ පාවිච්චි කරපු මේ දේ මෙන්න මේ විදිහටත් පෙළගැස්වීමක් කරගන්න පුළුවන්. ඔබ උදේම නැගිටිනවා, නැගිට ගමන්ම ඔබ අදහන ආගම අනුව ඔබට අලුත් දවසක් ලැබීම ගැන ඔබ ස්තුති කරනවා, තැන්ක්ස් ගිවිං එකක්. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන තත්පර ගානක් අද දවසේ ප්ලෑන් එකක් හදාගන්නවා. ඊට පස්සේ විනාඩි 3කට ඉතර පස්සේ ඔබ ඇඳෙන් බැහැලා ප්‍රකෘති තත්ත්වයට ඇවිල්ලා ජනේලයක් ළඟට ගිහිල්ලා ඕන්නම් ජනේලේ ඇරලා ස්වභාව ධර්මයත් එක්ක ඔබ පොඩි ගනුදෙනුවක් කරනවා. ඊට පස්සේ තමයි ඔබ නාන කාමරයට යන්නේ. ගිහිල් ඉවර වෙලා කණ්ණාඩිය දිහා මූණ බලලා ලස්සන හිනාවක් ඔබ දෙනවා. මේ හිනාව තමයි දවස පුරාම ඔබව අරගෙන යන්නේ. ඔබ දිහා බලාගෙන අර ස්ටීව් ජොබ්ස් කරා වගේ අද මගේ අන්තිම දවස වුණොත් කියලා හිතලා උදේ නැගිට්ටක මම ඔබ පොඩි ප්ලෑන් එකක් ගත්තනේ. ඒ ප්ලෑන් එක හිතන්න මං අද මේ දේවල් ටික කරනවා කියලා. බලන්න කොච්චර ලොකු සංකල්පයක්ද මේක කියලා. ඊට පස්සේ නාන කාමරයෙන් එළියට ඇවිල්ලා ඒක කොහේ හරි තැනක ලියාගෙන, නැත්තම් ෆෝන් එකේ ලියාගෙන, ඕන දැන් තමයි ෆෝන් එක අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දවස ආරම්භ කරගෙන යන්න. දැන් අර සිනහව තමයි ඔබ අද උදේ පාන්දර ඔබට දීපු සිනහව තමයි ඔබ ළඟ රැඳී තියෙන්නේ. එතකොට gedare ඉන්න සමීපයන්ට, ඊට පස්සේ ඔබ පාරේ යනකොට හම්බ වෙන සමාජයට, ඔබ වැඩ කරන්න යන ආයතනයට, ඔබේ සිනහවෙන් තමයි මිනිසුන්ට සංග්‍රහ කරන්න. ඊළඟට ඔබ වැසිකිළියට යන වාරයක් පාසා අද උදේ ගත්ත සිතුවිලි ටික මතක් කරගන්න. ඔව්, අද උදේ මම මෙන්න මෙහෙම ප්ලෑන් එකක් ගත්තා. දැන් උදේ 10යි, මෙච්චර දෙයක් කරලා දින. ඔව් ඔව් ඔව්, මම මේ ටික අද දවසේ කරන්න ඕනේ කියලා නිරෝෂි අයින් නයිට් පොඩි ස්වයං අභිප්‍රේරණයක්, සෙල්ෆ් මොටිවේෂන් එකක් කරගෙන දවස යනවා. ඔහොම ගිහිල්ලා දවස ඉවර වෙලා අයිත් නිදාගන්න යන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් කන්නාඩි ඉස්සරහට ගිහින් අද උදේ මම මෙන්න මෙහෙම ප්ලෑන් එකක් ගත්තා, මේ දේවල් ටික සිද්ධ වුණා කියලා ඔබත් සමග මූණට මූණ බලාගෙන කැඩපතින් කතා කරන්න. මොකද හේතුව කැඩපත කවදාකවත් බොරු කියන්නේ නැහැ. ඔබ අඬනකොට කැඩපත හිනා වෙන්නේ නැත. ඔබ සිනාසෙනකොට කැඩපත අඬන්නේ නැහැ. අඬනකොට කැඩපත සිනාසෙන්නේ නැහැ. ඒ නිසා කැඩපත ඔබගේ පියෝ රිෆ්ලෙක්ෂන් එකක්. හරියටම පෙන්නනවා ඔබගේ ස්වභාවය. ඉතින් මේ ටිකත් අරගෙන රැට නිින්දට යන්න. අයි තුදේට නැගිටින්න අද කොච්චර කලබලකාරී දවසකද. වැඩ ටික කරේ අයි තුදේ පාන්දර මඩ වතුර භාජනයෙන් උදේට පිරිසිදු වතුර ටිකක් අරගෙන නැගිටිනවා වගේ මේ සංකල්පේ හැමදෙනාම හැමදාම කරන්න. ඉතින් නිරෝෂි, ලැබිච්ච අවස්ථාවට ගොඩක් ස්තුතියි. අපි නිරන්තරයෙන්ම ලංකාවේ ඉඳලා නවසීලන්තයේ ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ වෙනුවෙන් අපි වැඩසටහනක් කරනවා. ඉතින් අද දවස කොහොමද පටන් ගන්නෙ, කළමනාකරණය කරන්නේ සහ විශ්ව ශක්තිය අපි අරගෙන දවස ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඒ නිසා ඔබ සියලු දෙනාමටම යෝජනා කරනවා ලංකාවේ ඉඳලා අපි සතිමත් වෙලා සිහියෙන් දිනම ජීවිතය. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
ke tirani mutunle
saahu budaahu aatru bhoomi aaye aatru bhoomi aaye
maane kaise bolo gave nidhal ve ඒ අදිත දුකුත් රාත්‍රියේ නාමයෙන් ජීවිතේ පුදා තෙලුලේ කඳයි
Never miss your favorite shows again. Click onto planetaudio.org.nz.
Hey, are you a mum with young children? Feeling exhausted, low in sleep, low in mood?
We know what that's like, but there is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for moms and kids aged 0 to 5. Especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pick-up and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz or visit our website belong.org.nz. That's belong, belong.org.nz.
Sit at home feeling lonely?
Come and join the fun at Safari.
One of the longest running Filipino radio shows, Tinig Pinoy, delivers the hits every time. From classic tracks to modern chart toppers, hear them all alongside the latest headlines in business, entertainment, and community notices at 104.6 Planet FM. Every Saturday, 12:25 till 2 p.m. Tinig Pinoy, your music connection to the Philippines.
வணக்கம் தமிழ் அன்பு நெஞ்சங்களே.
நியூசிலாந்து தமிழ்ச் சங்கம் வழங்கும் தமிழ் தென்றல் நிகழ்ச்சிகளை பிளானட் எஃப்எம் 104.6 ஸ்டீரியோ அலைவரிசையில் ஒவ்வொரு ஞாயிறு மாலை 8:35 மணிக்கு